ගරු උපාලිපන්නලගේ අමාත්‍යතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, අද දින විශේෂයෙන්ම අපේ විවාදයට ගනු ලබන්නේ පසුගිය මාස එකමාරකට ආසන්න කාලයේ පුරා මැද පෙරදිග ඇතිවෙච්ච යුදමේ වාතාවරණය හමුවේ අපේ රටේ ඇතිවෙච්ච තත්ත්වයට අපි රජයක් විදිහට කොහොමද මුහුණ දෙන්නේ. විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවකදී ජන ජීවිතයට ඇතිවෙන බලපෑම අවම කර ගැනීම සඳහා අපි කුමන ආකාරයේ ක්‍රියාමාර්ග ගත යුතුද කියන එක පිළිබඳව අපේ විශේෂ අවධානය යොමු කරමු. ඉතින් ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, අපිට ඇහෙනව සමහර වෙලාවට අපේ රටේ ජනතාවට අමතක වෙලා කියලා හිතාගෙන සමහර අය මේ තත්ත්වයන් ජනතාවගේ ජන ජීවිතය විහිළුවට ලක් කරන්න උත්සාහ කරනවා. ඔය විහිළුවට ලක් කරන හිනහවෙවි කතා කරන අය ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, මේගොල්ල දෙගොල්ලම එකතු වෙලා 2015 අවුරුද්දේ 2015 මේගොල්ල ආර්ථිකය ගත්තා, මේ රට පාලනය කරන්න ගත්තා. ඔය කට්ටිය එකතු වෙලා ආර්ථික වර්ධනය 2015 5% මේගොල්ල බැහැලා යනකොට ඍණ 2 2019 අපි 2022 අවුරුද්දේ බරපතල ආර්ථික අර්බුදයකට ගියා. රට බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරා. මේකට හේතුනේ මොකද්ද? ඩොලර් බිලියන 38ක 39ක ණය ගෙවා ගන්න බැරි වුණා. ඒ ණය වලින් බහුතරයක් තිබුණේ අන්තර්ජාතික සොයරි බැඳුම් කර. ඒ අන්තර්ජාතික සොයරි බැඳුම් කර ඩොලර් බිලියන 15ක් තිබුණා. ඒ 15ෙන් අර ආර්ථිකේ බංකොලොත් කරපු කාලේ තමයි 12.5ක් ගත්තේ. එහෙමයි මේගොල්ල ආර්ථිකේ හැදුවේ ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි. එහෙම හදලා මේ රට බංකොලොත් කරන්න පාර කපලා මේ රටේ ජනතාවගේ ජන ජීවිතේ අගාධයට ඇද දාලා එහෙම කරපු අය අද මේ ජාත්‍යන්තරව ඇතිවෙච්ච ලෝක පරිමාණයේ ඇතිවෙච්ච අර්බුදය ඉතාමත් මැනවින් කළමනාකරණය කරන ආණ්ඩුවක් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව අපේ රටේ ජනතාව, බුද්ධිමත් ජනතාව නිවැරදිව මේක තේරුම් ගනී ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි. දැන් මේ අර්බුදය කුමක්ද? මේගොල්ල සමහර වෙලාවට කියන්න උත්සාහ කරනවා මේ අර්බුදය ඇතුනේ මේ යුද්ධය 2026 පෙබරවාරි 28 ඇති වෙනකොට. මේගොල්ල කියනවා නෑ මේක ජූනි වල ඇතුණාලු. ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, ඉරානයේ එහෙමනම් පර්සියා විදියට තිබිලා 1935 ඉරානයේ වෙන කාලේ ඉඳලම තිබුණා තමයි. 50 ගණන් වලත් අර්බුදය ඇතුණා තමයි. 79 ඉස්ලාමික් රෙවලූෂන් එක විප්ලවය ඇති වෙනකොටත් යුද්ධ තිබුණා තමයි. එහෙනම් මේගොල්ල කරපු කාලෙත් එහෙනම් සැලසුම් කරන්න තිබ්බනේ. එහෙනම් අඩුම ගානේ 79 ඉඳලා මේ යුද්ධ තිබුණා. ඊට පස්සේ 80 ගණන් වල යුද්ධ තිබුණා. ඒ තිබුණා නම් අපේ සතේ අපේ රටේ බලශක්ති ස්වයරිත්වය පිළිබඳව මොනවද මේගොල්ල කරලා තිබුණේ? මාසයකට ගබඩා කරගන්න බෑ අපේ රටේ ඉන්ධන. සතියකට ගෑස් ගබඩා කරගන්න බෑ. එහෙම ආර්ථිකයක් තමයි ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි මේගොල්ල හදලා තිබුණේ. අපේ රටේ 99ක් තියෙනවා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි. එකක මෙට්‍රික් ටොන් 10000ක් 12000ක් ගන්න පුළුවන්. මේවා ප්‍රතිසංස්කරණය කරලා භාවිතා කරේ නැහැ. සමහර තෙල් නල අවුරුදු 90 ගණනක් ප්‍රතිසංස්කරණය කරේ නැහැ. එහෙම කරලා මේ රට පාලනය කරලා ජන ජීවිතය අදූරදර්ශී විදිහට ජනතාවගේ ජන ජීවිතයට බලපෑම් කරපු කට්ටිය අද මේ විදිහට කතා කරන එක ගැන අතිශයින් කනගාටු වෙනවා ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි. දැන් මොකද්ද අපේ ආණ්ඩුවක් විදිහට ගත්ත ක්‍රියාමාර්ග? අපි දැනගෙන හිටියා මේ පෙබරවාරි 28 මේ ගැටලුව ඇති වෙනකොට මේක දිගු කාලයක් පැවතුනොත් අපි ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද කියන එක පිළිබඳව ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි. එනිසා ජනාධිපතිතුමා විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මේ තත්ත්වය සමනය කරගෙන ජන ජීවිතයට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් අපි හැදුවා. ඒ යටතේ අපි ප්‍රධාන කමිටු හතරක් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ස්ථාපනය කරලා මේ තත්ත්වය අධ්‍යයනය කරලා මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඉතාමත් විමසිල්ලෙන් ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් ඒවට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග අපි ගනිමින් හිටියා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒක එක කමිටුවක් අපි ස්ථාපනය කරා අපේ විදේශ කටයුතු සංචාරක කටයුතු පිළිබඳව ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙන්න මේ බලශක්ති අර්බුදය මේ ඇති වෙලා තියෙන ජාත්‍යන්තර මට්ටමේ තත්ත්වය මේක පාලනය කරගෙන අඛණ්ඩ බලශක්ති සැපයුමක් අපේ රටට ලබා දෙන්න ජනතාවට අඛණ්ඩ සැපයුම අවශ්‍යයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අඛණ්ඩ සැපයුමක් ඇති කරගත්තේ නැත්නම් ජනතාවගේ ජන ජීවිතයට ඒක බලපානවා. ඒ නිසා අපි දැනගත්තා ජාත්‍යන්තර වශයෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යනවා, ගෑස් මිල ඉහළ යනවා. අපි දන්නවා අපේ බලශක්තිය ගත්තට පස්සේ අපි සැලකිය යුතු ප්‍රමාණයක් දළ වශයෙන් මෙට්‍රික් ටොන් 500ක් 600ක් අපි ඩීසල් වලිනුත් අපි විදුලි බලය උත්පාදනය කරනවා. අපිට ඒ සඳහාත් අවශ්‍යයි. ඊට පස්සේ 40%ක් විතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ අපි තෙල් මත රැඳිලා තියෙන්නේ. සමස්ත තෙල් වලින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අපි පරිභෝජනය කරනවා. ඒ ක්ෂේත්‍රයේ අපි කළමනාකරණය කරගන්න අවශ්‍යයි. ඒ තෙල් අපිට හරියට ජනතාවට ලබා දෙන්න බැරි වුණොත් ඒ හරහා අඛණ්ඩ සැපයුමක් ඇතුව නැත්නම් ඒක ජන ජීවිතයට බලපානවා. අන්න ඒ නිසා බලශක්ති අඛණ්ඩ සැපයුම තහවුරු කිරීම සඳහා නිරන්තරයෙන් මැදිහත් වෙන විශේෂ කැබිනට් කමිටුවක් පත් කරලා අපි අඛණ්ඩව ජනතාවට බලශක්ති සැපයුම ලබා දෙමින් තිබෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. එක දිනයක් අද වෙනකොට අපි විදුලිය කැපුවේ නැහැ. මේගොල්ලන්ගේ කාලේ දවසට සමහරලාට පැය 16ක් පවකට තිබුණා. එහෙම නැතුව අද වෙනකොටත් මේ ජාත්‍යන්තරව ලෝකේ පුරා ඇතිවෙච්ච මේ අර්බුදය හමුවෙත් අපි ජනතාවට අඛණ්ඩව බලශක්තිය ලබා දෙමින් තිබෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. 28 වෙනිදා මේ ප්‍රශ්නේ ඇති වෙනකොට සමහර වෙලාවට කලබල වෙච්ච ජනතාව, අපි ජනතාවට දොස් කියන්නේ නැහැ, කලබල වෙච්ච ජනතාව ගිහිල්ලා වැඩිපුර පරිභෝජනය කරපු නිසා යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණත් දවස් 2-3ක් ඇතුළත අපි මේ ප්‍රශ්නේ විසඳුවා. අද වෙනකොට ජනතාවට බලශක්ති සැපයීම අපි තහවුරු කරලා තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඊළඟට අපි පත් කරා තවත් කමිටුවක් අපේ ගරු බිමා රත්නායක ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපි ආරය මොකද්ද බැලුවේ? ජනතාවගේ අත්‍යවශ්‍ය ඔවුන්ගේ භාණ්ඩ අනිකුත් සේවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඒ කමිටුවේ අමාත්‍යවරු අනිකුත් අමාත්‍යාංශ ලේකම්වරු ඒ අදාළ රාජ්‍ය නිලධාරීන් ඒ අවශ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න ඒ දැනුමත් තියන අය මේ කට්ටිය එකතු කරගෙන අපි අඛණ්ඩව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ, ප්‍රවාහන සේවා, ආහාර මේ සියල්ල අඛණ්ඩව සැපයීම තුළින් ජන ජීවිතයට ඇතිවන බලපෑම අවම කරමින් අපි කිසිම ආකාරයකින් ඒ සේවාවන් බිඳ වැටෙන්න දුන්නේ නැහැ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ජනතාවගේ ආහාර ඒ විදිහටම අපි ඒ විදිහටම සැපයුවා. ඔවුන්ගේ අවශ්‍ය ප්‍රවාහන සේවය කඩා වැටෙන්න දුන්නේ නැහැ. පොදු ප්‍රවාහන සේවය දුම්රිය වෙන්න පුළුවන්, වස්ත්‍රීය වෙන්න පුළුවන්, ඒ වගේම පෞද්ගලික අංශෙත් මේ සියල්ල හොඳින් කළමනාකරණය කරගෙන ඒ සේවාවන් ඒ විදිහටම මේසා විශාල ජාත්‍යන්තර මට්ටමේ ඇතිවෙච්ච අර්බුදයක් වුණත් එය ඉතා මැනවින් කළමනාකරණය කරගෙන ජනතාවට ඒ ප්‍රවාහනය ඇතුළු භාණ්ඩ ඇතුළු ඒ සේවාවන් අපි නිසි පරිදි කළමනාකරණය කරමින් ලබා දුන්නා. අදටත් ලබා දෙමින් තිබෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. තුන්වෙනිව අපි තවත් කමිටුවක් පත් කරා ගරු අගාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්. එතන මොකද්ද අවශ්‍යතාවය තිබුණේ? රාජ්‍ය සේවය නිසි පරිදි අපි ජනතාවට සේවය ලබා දෙන්න ඕන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේ වගේ අර්බුදයක් වුණාට පස්සේ ජනතාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්, ප්‍රාදේශීය සභාවෙන්, නගර සභාවෙන්, මහනගර සභාවෙන් විතරක් නෙමෙයි අමාත්‍යාංශ වලින් ඒ ලබා දෙන සේවාව අපි අඛණ්ඩව ලබා දෙන්න ඕන. මේ වගේ යම් බලශක්තිය අර්බුදයේ හැමුවේ යම් බලපෑම ඇති වෙන්න පුළුවන්. අන්න ඒක අවම කරගෙන ජනතාවට නිසි පරිදි රාජ්‍ය සේවය ලබා දීම සඳහා නිරන්තරයෙන් ඒ කමිටුව උපදෙස් ලබා ගනිමින් අවශ්‍ය අධ්‍යයනයන් කරමින් තත්ත්වයන් පිළිබඳව විශ්ලේෂණය කරමින් අපි නිරන්තරයෙන් අකණ්ඩ සේවය ජනතාවට ලබා දීම සඳහා තහවුරු කරන ඒ කමිටුවේ මැදිහත්වීමෙන් නිරන්තරයෙන් අපිට උපදෙස් ලබා දෙමින් අවශ්‍ය නිර්දේශ ලබා දෙමින් ඒ කටයුතු සිදු කරා. ඒ නිසා අපි රාජ්‍ය සේවයේ ජනතාවට ලබා දෙන සේවය අපි කිසි ආකාරයකින් බිඳවැටීමකින් තොරව අකණ්ඩව ලබා දීම සඳහා කටයුතු කරා ගරු මුලසන ආරෝඪ මන්ත්‍රීතුමනි. ඔබතුමා දන්නවා අපි එක් දිනක් පමණක් නිවාඩු ලබා දුන්නා බලශක්තිය ඉතුරු කිරීම සඳහා. නමුත් අපි ඉතාමත් කැටි කාලයකින් දවස් කීපයක තිබුණේ ඔබතුමා දන්නවා අද අපි ඒ අහෝසි කරලා ජනතාවට සේවය අකණ්ඩව ඒ සතියට දවස් පහේ අකණ්ඩ සේවය ලබා දෙනවා. ඒ ඔස්සේ බලශක්තිය යම් ප්‍රමාණයකින් ඉතුරු කර ගැනීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ ක්‍රියාමාර්ග ගත්තත් රාජ්‍ය සේවය ඒ වගේම විශ්වවිද්‍යාල අනිකුත් පාසල් ඇතුළු අධ්‍යාපනය අනිකුත් සේවාවන් සියල්ල මෙන්න මේ කමිටුව නිරන්තරයෙන් අධ්‍යයනය කරමින් අදටත් නිරන්තරයෙන් අධ්‍යයනය කරමින් අවත්ත නිර්දේශ ලබා දෙමින් ඒක අපි අකණ්ඩව ඒ ජනතාවට ඒ සේවය ලබා දෙනවා ගරු මුලසන ආරෝඪ මන්ත්‍රීතුමනි. ඊළඟට ජනාධිපතිතුමා මේ කැබිනට් මණ්ඩලයේ පත් කරපා හතරවෙනි කමිටුවක්. ඒ කමිටුව තමයි මෙවැනි අර්බුදයකින් මේ ඇති වෙලා තියෙන ජාත්‍යන්තර අර්බුදය හරහා මේ රටේ යම් සමාජ කණ්ඩායමකට යම් සමාජ ස්තරයක ජීවත් වෙන ප්‍රජාවට බලපෑමක් ඇති වෙනවද කියලා බලලා ඒ කණ්ඩායම් හඳුනාගෙන ඒ සඳහා මැදිහත්වීම සඳහා ඒ මම සභාපතිත්වයේ දරන ඒ කමිටුවේ අපේ තව අමාත්‍යවරු දෙදෙනෙක් ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරු ගණනාවක් එකතු වෙලා අපි නිරන්තරයෙන් මේ පිළිබඳව අධ්‍යයනය කරා. මා විශ්වවිද්‍යාල දෙකකට මේ පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා ඔවුන්ගෙන් තොරතුරු අරගෙන ඒ වගේම අනිකුත් බුද්ධිමතුන්ගේ දායකත්වය අරගෙන විද්‍යාවතුන්ගේ දායකත්වය අරගෙන රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය අරගෙන අපි නිරන්තරයෙන් ගරු මුලසන ආරෝඪ මන්ත්‍රීතුමනි අපි සමහර වෙලාවට නිදි වරහගෙන අපි සමහර වෙලාවට වෙලාවක් බලන්නේ නැතුව මේ අර්බුදයේ කළමනාකරණය කර ගැනීම සඳහා අපේ රාජ්‍ය නිලධාරීන් ඒ කමිටු වල නිලධාරීන් ඒ සියල්ල මැදිහත් වෙලා මේ තත්ත්වය හොඳින් අධ්‍යයනය කරලා
එමෙතුමාට තව විනාඩි දෙකක් කාලයක්
ඒ අධ්‍යයනයේ හරහා අපි මේ විවිධ සමාජ ස්තරයන් මොන වගේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව හොඳින් තේරුම් අරගෙන පළමුවෙන්ම මැදිහත් වෙන අපි කණ්ඩායම් ගණනාවක් හඳුනාගත්තා. ඒ කණ්ඩායම් වලට තමයි ගරු ජනාධිපතිතුමා ඊයේ මේ ප්‍රකාශය කරපු ඒ සහන පැකේජ් එක අපි ඉදිරිපත් කරේ. ඒ ඔස්සේ අපි හඳුනාගත්තු ඒ කණ්ඩායම් ගණනාවක් තිබුණා. මුල් අවස්ථාවේ තිබුණේ අන්නේ සමහර අයට තිබුණා ඉන්ධන ලබා ගැනීමේ ප්‍රශ්නයක්. අපි ඒක විසඳුවා ඉතාමත් කෙටි කාලයකදී. QR ක්‍රමය යටතේ සමහර QR ලබා ගන්න බැරි වෙච්ච සමහර අයට යාන්ත්‍රිකව යම් යම් කුඩා මෝටර් රථවල් පාවිච්චි කරන නමුත් ලියාපදිංචි නැති ආභාස සහිත පුද්ගලයන් පාවිච්චි කරන ඒ රථ වෙන්න පුළුවන් සමහරවල් තනකොළ කපන මැෂිමක් වගේ කුඩා යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන ඒ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ සියලු අයට ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් අපි ප්‍රාදේශීය ලේකම්වරු හරහා ඒ අදාළ නිලධාරීන්ගේ ඒ මැදිහත් වීම හරහා අපි ලබා දුන්නා. දෙවනුව අපි ඒ විදිහට ඉන්ධන ලබා දුන්න අයට ඊට පස්සේ ආර්ථික අර්බුදයක් ඇති වුණොත් ජාත්‍යන්තර වැතිවර තත්ත්වයේ හරහා ජන ජීවිතයට ඇති වෙන අන්න ඒ තත්ත්වයේ සලකලා බලලා තමයි දැන් මේ රුපියල් බිලියන 100ක සහන ජනතාව වෙනුවෙන් අපි මේ ලබා දෙන්නේ ගරු මුලසන ආරෝඪ මන්ත්‍රීතුමනි. ඒ හරහා අපි දන්නවා සමාජයේ පල්හැම කණ්ඩායම අපිට ඒකේ ප්‍රශ්න තියෙනවා. දැනට තියෙන සෝෂල් රෙජිස්ටර් එකේ එහෙම නැත්නම් අස්වසුම කියලා හඳුන්වන මේකේ ගැටලු තියෙන බව අපි දන්නවා. නමුත් මේ දත්ත පද්ධතියේ 70%ක්වත් නිවැරදි තව අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් දැනට ජාතික මට්ටමේ තියෙන මේ දත්ත පද්ධතිය තමයි ඒකේ ප්‍රධාන කණ්ඩායම් තුනක් ඉන්නවා. අන්ත දිලිඳු ඒ වගේම අපි සංක්‍රාන්ති කියලා
අවසන් කරන්න අමාත්‍යතුමා
මට විනාඩියක් දෙන්න ගරු මුලසන ආරෝඪ මන්ත්‍රීතුමනි. මම අවසන් කරනවා මෙන්න මේ අයට අපි මේ වෙලාවේ අපි ඒ අයට අපි රුපියල් 17500 තිබුණු ඒ කාණ්ඩයේ අයට මේ අන්ත දිලිඳු අයට රුපියල් 25000ක මේ අවුරුදු සමයේ අපි 25000ක සහන ආධාරයක් ඒ වගේම දිලිඳුයි කියලා හඳුනාගත්තු අයගේ රුපියල් 5000 සහන ආධාර රුපියල් 15000 දක්වාත් ඒ වගේම 10000 සහන ආධාරයේ රුපියල් 15000 දක්වාත් ඒ වගේම රුපියල් 5000 ලැබෙන සංකාන්ති කණ්ඩායමට රුපියල් 7500 දක්වාත් වැඩි කරලා ඒ සමාජයේ පහළ ස්තරයන්ට ඒ අවශ්‍ය සහන දෙන එක තමයි අපේ කාර්යභාරය. ඒ වගේම තමයි අදු ඒකක 90ට වඩා අඩුවෙන් විදුලි පරිභෝජනය කරන ඒ පහළ ස්තරයේ ඉන්න ඒ ජනතාවට ඒ විදුලි බිලට යම් සහනයක් ලබා දෙන එක. ඒ වගේම ධීවරයන් ගොවියන් වැනි මෙන්න මේ සමාජයේ මේ ඉන්ධන අර්බුදය හරහා යම් බලපෑමක් ඇති වෙනවා නම් ඔවුන්ට අවශ්‍ය සහන දීම අන්න ඒ ඔස්සේ සමස්ත ක්‍රියාවලිය පුරාම ගරු මුලසන අරෝඩ මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා. මෙන්න මේ මැද ප්‍රතිග ඇති වෙච්ච අර්බුදේ අද අපිට තියෙනවා හොඳ පණිවිඩයක්. සමහර වෙලාවට මේ වෙනකට తాවකාලික සටන් විරාමයක් ඇති වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ඔස්සේ මේ තත්ත්වය ඉතා ඉක්මනින් සමනය වෙයි කියලා. නමුත් අපි ඒ අපේක්ෂාවෙන් දල්වගෙන නමුත් නරකම දෙයට වුණත් මුහුණ දෙන්න අපි සූදානම් ආණ්ඩුවක් කියන එක මතක් කරමින් මම අවසන් කරනවා. ගරු මුලාසන ආරෝහණ මන්ත්‍රීතුමනි බෙහෙවින් ස්තුතියි මේ කාලය ලබා දීම සම්බන්ධයෙන්.